ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/sinhalese.
ජුනි මාසේ 28 වෙනිදා මේ මාසේ අවසාන සඳුදා දවසේ අපි සතේෂ් ශ්‍රී ලංකේ පවත්වන සම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ගෙවිගේ සතේෂ් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු ඒකට සම්පින්දණය කිරීම අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදසනක් වඳුර.
හොඳයි, පසුගිය සතියේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ උඩු යටිකුරු කරපු ප්‍රවෘත්ති කිහිපයක්ම වාර්තා වුණු සතියක් විදිහට තමයි අපිට හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙන්නේ. අපි එකින් එක විග්‍රහ කරගමු මොනවද මේ කතන්දරවල යටිපැති, නැත්නම් යටි අරමුණු, ඒ වගේම මේ හා සම්බන්ධව තිබෙන අතුරු කතා මොනවද කියලා. මනෝජ්, අපි මුලින්ම තෝරාගත්ත දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලැබීම, විශේෂයෙන්ම මේ තීන්දුව ලැබෙයි කියලා බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් හිටියා සති ගණනාවක සිට. නමුත් හිටියඩියේම පොසොන් පොහේ දවසේම මේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලැබෙනවා. ඒ අතරතුරේදී එල්ටීටී සැකකරුවන් කිහිප දෙනෙකුත් නිදහස් කරනවා ජනාධිපති සමාව යටතේ. මරණ දණ්ඩනයට නියම වෙලා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැත්නම් ඉහළම අධිකරණයෙන් උපරිම දඬුවම් ලැබුණු පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීමේ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නීතිවේදීන් පවා ප්‍රශ්න කරනවා. මොකක්ද මේ කතන්දරය, මොකක්ද මෙතනදී සිද්ධ වුණේ කියලා අපි පැහැදිලි කරගමු මුලින්ම.
මේ සම්බන්ධයෙන් කතා කරද්දී මරණ දඬුවම නියම වුණු දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කර ගැනීමට අදාළව අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන් පසු පෙළ මන්ත්‍රීවරුන්, ඇතැම් වෙලාවට ඇමතිවරුන් මේ සිද්ධියට අදාළ සාක්ෂි වාර්තා වීම මත පදනම්ව නඩු තීන්දුව ලැබුණු ආකාරය පිළිබඳව කාලයක් තිස්සේ ඉඳලා සාකච්ඡා කරමින් හිටියා. තවත් පිරිසක් මේ තීන්දුව සාධාරණීකරණය කරමින් මේ ක්‍රියාදාමය සිදුවුණු ආකාරය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරමින් හිටියා. සහ මේ තීන්දුව ලැබුණට පස්සෙත් බොහෝ පාර්ශ්ව තීන්දුව විවේචනය කරන්න පටන් ගත්තා. කොහොම වුණත් මරණ දඬුවම නියම වෙච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අදාළ නිර්දේශ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබිලා තිබුණා. ඒ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බොරයා තහවුරු කළා. ඒ වගේම පොසොන් පොහේ දවසේ ඔහුට නිදහස හම්බුණා. ඉතින් මේ සිද්ධිය අර මම කල්ලුත් කිව්වා වගේ ඔහුට තිබුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වර්තමාන ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම අවසන් වශයෙන් ඔහු නියෝජනය කරමින් හිටියේ. ඊට පස්සේ ඊට අදාළව කරුණු කාරණා ගොනු වීමත් එක්ක දිගින් දිගටම මතුවුණු තත්ත්වයන් එක්ක මේ මරණ දඬුවම මරණදඩුවමින් නිදහස් කිරීම ඔහුට යළි සාමාන්‍ය සමාජයට පැමිණෙන්න තියෙන ඉඩකඩ පිළිබඳව දැන් මේ අලුත් ආණ්ඩුව පත් උනායින් පස්සේ කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. ඔහුට ජනාධිපති සමාව ලැබෙයි කියලා විශ්වාස කරා. නමුත් මෙතරම් කාලයක් ගත වුණා. කොහොම වුණත් ඔහුට අවශ්‍ය නිදහස, එහෙම නැත්නම් බලාපොරොත්තු වූ කාරණය ඉටු කරගන්න පුළුවන් වුණා. ඒ අතරෙම ඔබ කිව්වා වගේ එල්ටීටී රණවියන් 16 දිනකටත් ජනාධිපති පොදු සමාව හම්බ වුණා. ඉතින් ඒ පිරිසත් නික්ම ගියා 15 වෙනි කනුරාධපුර බන්දනාගාරයේ, එක රැඳවියේ කියාපනේ බන්දනාගාරයේ. ඉතින් මේ ආකාරයට ඔවුන්ටත් නිදහස හම්බ වුණා. ජනාධිපතිතුමාට පොදුවේ අවසරය තියෙනවා එහෙම නිදහස් කරන්න, ජනාධිපති පොදු සමාව ලබා දෙන්න. අපි දැක්කා පෞගිය දත්තත් එක එක්කෙනා අරගෙන විශ්ලේෂණය කරනවා. හිටපු ජනාධිපතිතුමා එහෙම නිදහස් දුන්නා. අමරිකාවේ ජනාධිපතිවරුන් කොච්චර දීලා තියෙනවද, වෙන රටවල කොච්චර දීලා තියෙනවද, මේ වගේ දත්ත පදනම්ව සාකච්ඡා කරන්න පටන් ගත්තා. කොමනත් එහෙම හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ මත පදනම්ව තමයි මේ නිදහස් කිරීම විශේෂයෙන් හිටපු එල්ටීටී සැකකරුවන් 16 දෙනා, දුමින් සිල්වා හිටපු මන්ත්‍රීවරයා, මේ සියලු දෙනාට ජනාධිපති පොදු සමාව හම්බ
වුණේ. ඔව්, මෙතනදී බොහෝ දෙනෙකු මීට විරුද්ධව විරෝධතා ගොනු කරා. විශේෂයෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ ඒ විශේෂ නිවේදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. ඇමරිකානු තානාපති කාර්යාලය මේ කරපු නිවේදනය හරහා ලංකාවට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න කියලා අපි කතා බහ කරමු අනෝජ්.
ජනාධිපති පොදු සමාව මරණ දඬුවම නියම වෙලා හිටපු පුද්ගලයන්ට එල්ලවීම කියන කාර්යය මත පදනම්ව ඇමරිකානු තානාපති කාර්යාලය, එහෙම නැත්නම් ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරපු නඩු තීන්දුවකින් මරණ දඬුවම හම්බ වෙලා රක්ෂිත බන්ධනාගාරගත කරපු දුමින්ද සිල්වාට මේ ජනාධිපති සමාව ලබා දීමේ නීති ආධිපත්‍ය පිරිහී යනවා කියලා අමරිකානු තානාපතිවරය සඳහන් කරල තිබුණ එත් එක්කම ත්‍රස්තවාද වැලක්වීම පනත යටතේ අත්තරංගුවට අරගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන හිටපු ද්‍රවිඩ ජාතික සිරකරුවන්ට නිදහස ලබාදීම තමන්ගේ පැසසුමට ලක් වෙනවා කියලත් මේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ කරුණු දෙකක් හැටියට එකවර නිදහස හම්බ වුණු දෙපිරිසක් ඉලක්ක කරගෙන නිකුත් කරපු පණිවිඩය මේ සම්බන්ධෙනුත් ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් විදිහට ගන්නා ලද තීරණවලට අමරිකාව අදහස් දැක්වීම මැදිහත් වීම බොහෝ දිනකගේ විවේචනයට ලක්වෙච්ච කාරණයක් බවට පත් වුණා. ඔබත් සඳහන් කළා වගේ මදුර
පසුගේ සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ කතාබහට ලක්වෙච්ච චරිත අතරේ ඊළඟට කතාබහ වෙන චරිතය තමයි බැසිල් රාජපක්ෂ. ඔහු ඇමරිකාවේ සිට නැවතත් ලංකාවට පැමිණියා. ඔහු ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ලබන මාසයේ මුල සතියේදී පැමිණීමට නියමිතයි කියලා පුවතක් වාර්තා වෙනවා. ඒ අතරතුරේදී ඔහුට මේ වන විට ලබා දීමට නියමිත අමාත්‍ය ධූරය පිළිබඳවත් කණින් කොණින් තොරතුරු ලැබෙමින් පවතිනවා. මනෝජ්, මේ ප්‍රවෘත්තිවල සත්‍යාසත්‍ය භාවයේ මේ වන විට වාර්තාවන්නේ මොන ආකාරයටද?
ලංකාවට පැමිණීමත් එක්ක නැවතත් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව කතා වෙනවා. ඔහු පාර්ලිමේන්තුවට ලබන 6 වෙනි දෙයි කියලා කියවෙනවා. ඒකට හේතුව මේ දිනවල ඔහු නිරෝධායන රීතියට යටත්ව නිරෝධායනය වෙමින් සිටින නිසා කියලත් සඳහන් වෙනවා. කොහොම වුණත් විසමන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමත් එක්ක ඔහු මේ ද්විත්ව පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තුවට ලැබෙන ඉඩ හරහා කවුරුත් දන්න කාරණයක් අමරිකානු පුරවැසි භාවය බැසිල් රාජපක්ෂයට ප්‍රමුතිවරයා ඉවත් කරගත්තේ නැහැ කියන දේ. ඉතින් මේ අනුව විසමන සංශෝධනයේ ඉඩ ලැබුණත් එක්කම ඔහු පාර්ලිමේන්තුවට ඒ කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළා. නමුත් ඒ කටයුත්ත ඒ හිතපු මොහොතේම සිද්ධ වුණේ නැහැ. නමුත් ඔහුට පාර්ලිමේන්තු පැමිණීමේ මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ කියලා බොහෝ දෙනෙකුත් සඳහන් කළා. දැන් නමුත් නැවත රට මේ මොහොතේ තිබෙන තත්ත්වය මත පදනම්ව මූල්‍යමය මැදිහත්වීම් මතින් සහන ලබා දෙන්න ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට උදව් වෙන්න ඔහුට හැකියාව ලැබෙයි කියන විශ්වාසයෙන් විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රීවරු දැඩි විශ්වාසයක ඉන්නවා. ඊයේ දිනේ ප්‍රමිඛ බණ්ඩාර පෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පවත්වලා තියෙනවා. දැනට කියවෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් විතර ඔහුගේ පැමිණීම වෙනුවෙන් ඉවත් වෙන්න සූදානම් කියලා. සාගර කාර්යව සම්පක්ෂේ මහලේකම්වරයා, ජයන්ත කැටකොඩ මන්ත්‍රීවරයා, මර්ජාන් පලීල් මන්ත්‍රීවරයා, රංජිත් බණ්ඩාර මහාචාර්යතුමා මේ සියලු දෙනාම ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච අය. ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට ආර්ථික සංවර්ධන විෂය හෝ මුදල් අමාත්‍ය ධුරය මේ ආදී විෂයක් ලැබේවි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැමිණීම පාර්ලිමේන්තුවට පැමිණීම 6 වෙනිද සිදුවේ කියලා ඇතැම්මයි සඳහන් කරත් තවත් පිරිසක් එය එසේ තවම පැමිණෙන බව තහවුරු කරලා නැහැ කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් නුදුරේදීම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිවරයෙක් විදිහට දිවුරුම් දෙන්න සූදානම් කියලා තමයි බොහෝ විට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
ඒ අතර ඊයේ පස්වරුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ නිවසේදී තවත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවේ මෙන්න මේ ආකාරයට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සියලුම මන්ත්‍රීවරු කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා නම් ඒ ධූරය ලබලා දෙන්න. ඒක ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් මුකුත් නැහැ.
මේ අතරතුරේදී බැසිල් රාජපක්ෂ මහතාගේ මේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් සමගි ජනබල වේගය විවිධාකාරය අදහස් දක්වන යතරතුරේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙන්න මේ ආකාරයටයි ඒ පිළිබඳව තමන්ගේ අදහස් දැක්වුවේ.
එතුමාවා කියලා ඉතින් එතුමාට මුදල් අච්චු ගහලා හරි ගෙදරින් ගෙනෙල්ලා හරි තෙල්මිල අඩු කරන්න බෑ. රජයේ ජනතාව රැවට්ටුවා. පොදු පෙරමුණේ ලේකම්වරයා පවා කිව්වා ගමන් පිළ අස් වෙන්න ඕනේ කියලා. දොර අපි බලනවා දැන් අන්තිමේ ඡන්දයක් තියලා අත උස්සන වෙලාවට ඒ මතේ ඉදීද.
අපේ ඊළඟ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම සහ විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යවරයාට එල්ලවන නැත්නම් ඉදිරිපත් කිරීමට නියමිත මේ විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහි අලුත්ම තත්ත්වය පිළිබඳව අපි දැනගන්නට කැමතියි මනෝජ්.
උදේගමන් පිළ ඇමතිවරයා තෙල් මිල වැඩි කිරීමට අදාළ ප්‍රකාශනය ඉක්ුත් කරනවත් එක්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලින්ම ඊට විරෝධයක් මතු වුණා. ඊට පස්සේ මේ විරෝධය ඇත්තට කරන එකක්ද රංගනයක්ද කියලා විපක්ෂය තර්ක කරන්න පටන් ගත්තා වගේම විශ්වාසභංගයක් අරන් ආවා. මුලින්ම තීරණය කළේ මේ විශ්වාසභංගය රජයට එරෙහිව කියන. නමුත් පස්සේ ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව කියන විශ්වාසභංගයක් බවට පත් වුණා. ඒ අනුව මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනෙක් මේ විශ්වාසභංගයට අත්සන් කරලා හතනායකවරයාට පාර දීලා තියෙනවා. නමුත් තවම දිනයක් තීරණය කරලා නැහැ විශ්වාසභංගයේ විවාදයට ගන්න. බොහෝ දුරට ලබන 6 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළව පක්ෂනායකවරුන්ගේ රැස්වීමක් පැවැත්ුණායින් පස්සේ එදාට මේ විශ්වාස භංගය විවාදයට ගන්න දිනය තීරණය කරයි කියලා පැවසෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයට අදාළවත් මේ කාරණේ ඈඳලා තිබුණා. එක්තැනක කියවුණා ගම්මන් පිළ ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගතයින් පස්සේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්ුණායින් පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ආවොත් හොඳයි වගේ අදහසකුත් මතුවලා තිබුණා. ඉතින් කොහොම වුණා ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමට අදාළව පක්ෂනායක රැස්වීමේදී මේ විශ්වාස භංගය විවාදයට ගන්නා දිනේ තීරණය කරයි කියලා සඳහන් වෙනවා. තෙල්මිල සම්බන්ධයෙන් කාරණේ ඔබ මතු කළා. මේ සතියේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙච්ච වෙලාවෙත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අජිත් නිවාස් කබ්රාල් ඇමතිවරයා මේ වෙලාවේ රටේ ආර්ථිකය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයෙක් වුණත් කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා යම් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ අතර ජනාධිපතිතුමත් මේ තෙල්මිල සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. බොහෝ ඇමතිවරුන් තෙල්මිල අහල දැමීම පිළිබඳ කාරණේ සාකච්ඡා කරායින් පස්සේ ඒ අනුව ජනාධිපතිතුමත් කියලා තියෙනවා අපි මේ මිල වැඩි කරේ මේ සියලු විකල්ප ගැන බලලා ඒ හින්දා දැන් ආයෙ මිල අඩු කිරීමක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නත් බෑ. තෙල් ගෙන්වන්න ඩොලර් නැති එකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි පුනර්ජනනීය විදුලිය නිපදවීම වැඩි කරලා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නමු, හයිබ්‍රිඩ් වාහන ගෙන්නමු. එවැනි යෝජනා කීපයක් ජනාධිපතිතුමා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ජනාධිපතිතුමාගේ අදහසට අනුව මේ කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණ වාර්තා බිම පදනම් කරගෙන සඳහන් වෙන්නේ තෙල් මිල අඩු කිරීමක් පිළිබඳව ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ අදහසක් නැති බව. නමුත් ආණ්ඩුවේ පසුබිම මන්ත්‍රීවරු කියනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ආවයින් පස්සේ තෙල් මිල කීයකින් හරි අඩු කරයි කියලා. එතකොට මේක එකට එක නොගැලපෙන මන්දත ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ දෙකක්. අපි බලමු ඉදිරියේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.
SBS සිංහල ගුවන්විදුලේ සතිය ශ්‍රී ලාංකේය පුවත්තිමුසුම සමගයි ඔබ රැඳී සිටින්නේ. අපි නැවතත් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීම සම්බන්ධයෙනුත් මේ ගෙවිගෙන සතියේ අතිශය ආන්දෝලනාත්මක විදිහට කතාබහ වෙනවා. මේ කාරණාව පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමාගේ මේ ජාතිය ඇමතීමේ ඒ කතාවේ අන්තර්ගතය පිළිබඳව බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන්ම මේ ඡන්ද රැස්වීමක්ද කියලා හිතනවා. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් හෝ පෙරදරි කරගෙන පවත්වන දේශපාලකයෙක්ගේ කතාවක් ස්වරූපයෙන් තමයි බොහෝ දෙනෙක් මේ කතාව විග්‍රහ කරන්නේ. මොකද මෙහිදී ශ්‍රී ලංකාව මේ වන විට පත් වෙලා තිබෙන මේ අර්බුදය සම්බන්ධයෙන් කතාබහ කිරීම, ඒ වගේම ඒ අර්බුදයෙන් ගොඩේමට මොනාකාරයේ විසඳුම්ද ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඒ රජය ඉදිරිපත් කරන්නේ කියන කාරණා වෙනුවට මේ පරණ කෝන්තර මතක් කිරීම සහ විවිධාකාරයේ බලාපොරොත්තු ලබා දීම සම්බන්ධයෙන් කතාබහ කිරීම පිළිබඳව විවිධාකාරයේ මත පළ වෙනට පටන් ගන්න තිබෙනවා. මනෝජ්, සාමාන්‍යයෙන් මේ ජනාධිපතිරයාගේ රාජාසන කතාවට පස්සේ ජනාධිපතිවරයෙක්ගේ ඊළඟ ප්‍රධාන සුවිශේෂී කතාබහක් තමයි මේ ජාතිය ඇමතීම කියන කාරණාව. මොකද මේක හැම වෙලෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ පිළිබඳව විග්‍රහයක් කරමු.
පොසොන් පොහොයට අදාළව ජනාධිපති පොදු සමාව පිළිබඳව සමාජයේ අදහසක් වමින් ඉන්න වෙලාවේ තමයි එකපාරටම වාර්තා වුණේ සිකුරාදා දවසේ ජනාධිපතිතුමා ජාතිය ඇමතනවා කියන. ඊට පස්සේ තව පිරිසක් බලාපොරොත්තු වුණා යම් ආකාරයෙන් ආර්ථිකමය වශයෙන් සිද්ධ වෙන පීඩාවන් එක්ක යම් සහනයක් ලබා දෙයිද දන්නේ නැහැ කියලා තව සමහරු විශ්වාස කළා. විපක්ෂ නායකතුමත් ප්‍රධාන ඉල්ලීම් 6ක් මත පදනම් වෙලා කරුණු ඉදිරිපත් කළා. මේ කරුණු වලට ජනාධිපතිතුමා ජාතිය ඇමතර වෙලාවේ උත්තර දෙයි කියලා. මේ ජාතිය ඇමතීමේ කතාව පැයකට වැඩිය කාලයක් තිබුණා. පැයකුත් විනාඩි 8ක 9ක කාලයක් ටිකක් දිග කතාවක්. තමන්ව ජනාධිපති අනතුරට ජනතාව පත්කරේ විශාල බලාපොරොත්තු ඇතිව ඒ බලාපොරොත්තු ඉටු කරන්න තමන් බැඳී ඉන්නවා. රට මුහුණ දීලා තියෙන ගැටළු වලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදා කිරීමේ අරමුණින් තමයි තමන් කැප වෙන්නේ. ඒ වගේම පුද්ගල ප්‍රතිරූප පුම්බන්න ප්‍රචාරණ කටයුතු නොකළට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. ඒ වගේම එහෙම නොවුනොත් දේශපාලන අවශ්‍යතා මත වැරදි තොරතුරු ජනගත කරන්න ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. මේකේ ප්‍රතිඵලයක් විදිහට සත්‍ය යටපත් වෙලා බොරුව ජයගන්න ඉඩයි කියලා එතුමා අදහස් කළා. ඉතින් මේ වගේ කාරණා මත පදනම් මේ ජාතිය ඇමතීම සිද්ධ වුණා කියන එක මේ අන්තර්ගතයෙනුත් සඳහන් වෙනවා.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ ඔහු පිළිබඳව තිබෙන මතයත් සමග ඒ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු අපි කතාබහ කරමු. මනෝජ්,
ඔව් එක්සත් ජාතික පක්ෂ නායකතුමා මේ ඡන්දයෙන් පරාජයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රී ධුරයයි හම්බුනේ. ඒක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්. මෙච්චර කාලයක් එය පුරප්පාඩුවක් විදිහට තිබුණේ. පැරදුණු අය පාර්ලිමේන්තු යන්නේ නැහැ. පක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා දිගින් දිගටම සඳහන් කළා. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ දිරුද්දන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා. මේ තත්වය මෑතමතුණු තත්වයක්. කොවිඩ් වසංගතයත් එක්ක රටපත් වෙලා තියෙන අර්බුදයට විසඳුම් හොයන්නේ කොහොමද කියලා එක්සත් ජාතික පක්ෂයේ විදිහට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පිළිබඳව අදහස් දක්වන්න මේ පිළිබඳව කතා කරන්නේ සුදුසුම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ නායකවරයා කියලා එක්සත් ජාතික පක්ෂයෙන්ුත් යම් ප්‍රචාරයක් දියත් කළා. කොහොමනත් අවසානයේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දුන්නා. විපක්ෂ නායක තනතුරු එහෙම ලබා ගන්න පුළුවන් වෙයි ඒ සඳහා උත්සාහ කරයි. ඒ වගේ පොරොන්දු තියෙනවා මේ වගේ දේවල් සාකච්ඡා කරද්දි එහෙම විපක්ෂ නායකකම ගන්න කොහොමද? තමන් ගිහම සූදානමක් නැහැ කියලා රාජ්‍ය විද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂ නායකවරයාම සඳහන් කළා. කොහොමනත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දුන්නා. දිවුරුම් දීලා විනාඩි 7ක විතර කතාවක් සිද්ධ කරා. ඒ කතාවේ අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා. ඒකට ප්‍රධාන හේතුව මේ කොවිඩ් සම්බන්ධයෙන් තමයි වැඩි අවධානයක් තිබුණේ. ඔහු කිව්වෙත් පාර්ලිමේන්තු ගිහිල්ලා කොවිඩ් ගැන කතා කරනවා කියලා. කාර්යසාධක බලකායත් එක්ක ඉදිරියට යන්න බෑ. ඒක අසාර්ථක වෙලා තියෙනවා. හැමදේම වැඩි වෙලා ව්‍යවස්ථාවට අනුව වගකීම තියෙන කැබිනට් මණ්ඩලයට, කැබිනට් මණ්ඩලයේ වග කියන්නේ පාර්ලිමේන්තුවට. ඇයි කැබිනට් මණ්ඩලයට මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් බලතල දෙන්නේ නැත්තේ? ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ විතරයි. අගමැතිතුමා ඉන්නවා, ඇමතිවරු ඉන්නවා. ඒ හින්දා ඒ අය මේක බාර ගන්න කියලා ඔහු ඉල්ලීමක් කරා. වැරද්දක් වුණත් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගැන කතා කරන්න පුළුවන්. නමුත් කැබිනට් මණ්ඩලයට බාර දෙන්නේ නැත්තේ ඇයි කියලා ඔහු මතු කළා. විශේෂයෙන් හමුදා ප්‍රධානියෙක් විදිහට යුද හමුදාපතිවරයාට මේ බලතල ලබා දීම පිළිබඳව ඔහු අදහස් දැක්වුවා. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානිය. කොහොමද ඔහු මේ වැඩ කටයුතු කරන්නේ? ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට, නැත්නම් කැබිනට් මණ්ඩලයට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු, ඇමතිවරු. ඔවුන්ගේ තත්ත්වය මත ඇයි බලතල ක්‍රියාත්මක නොවෙන්නේ? ඒ ගැන බලතල අරගන්න පාර්ලිමේන්තුව කියලා ඔහු යෝජනා කළා. ඉතින් මේ යෝජනාවනුත් යම් ආකාරයෙන් ආන්දෝලනයට ලක් වුණා වගේම සමාජයත් මතු කර දක්වන්න පටන් ගත්තා. කොහොමනත් අවසාන වශයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ නායකවරයා පක්ෂයට හමුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා.
ඔව්, දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා කරපු කතා වෙන්න කොටසක් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්.
අද තියෙන තත්ත්වය මොකක්ද කියලා බලමු. මට අතීතය ගැන වැඩි කතා කරන්න ඕන නෑ. 2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩු වෙලා තියෙන්නේ. මේ මාස අවසන් ඉඳන් ඩොලර් කෝටි 100ක ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. තවත් 30 කෝටි 200ක් විතර ගෙවන්නේ. අපි කොහොමද මේවා ගෙවන්නේ? අයි බලාපොරොත්තු වෙන IMF ජාත්‍යන්තර මූල සංවිධානයෙන් කෝටි 78ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයිද? එන අවුරුද්දේ ලැබෙයි අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට ස්වක් ස්වප් එකෙන් තව කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20ක් ලැබෙනවා. ඉතින් මේකෙන් කොහොමද අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ? මෙතන තියෙන අතීතය ගැන කතා කරන්නේ නෙමෙයි. අපි කතා කරන්නේ මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? අපි කොහොමද විසඳුමක් හොයන්නේ? අවුරුදු 2 3ක් ඊට වඩා යන්න පුළුවන් සමාඩු කියන අවුරුදු 10ක් කියලා. ඒත් අපිට යම් කිසි විසඳුමක් සැලසුමක් තියෙන්න ඕනේ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කළා නැහැ. මට අනික් අය වෙනුවෙන් කතා කරන්න බෑ. මම නම් කියන්නේ අපිට තියෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආපහු ගනුදෙනු කරන්න. අපි 2015 ඉඳන් 2019 ඔබතුමාලා එකඟ නැත්තම් ඒ විකල්පය මොකද්ද කියලා අපිට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යා ලේඛන කතා කරන එකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව. මේ වන විට අලුත්ම තත්ත්වය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර සංචාරකයන්ට මේ වන විට පනවා තිබෙන කොවිඩ් රෙගුලාසි පිළිබඳවත් අපි කතා බහ කරමු මනෝජ්.
විශේෂයෙන්ම මේ අලුත් කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමත් එක්ක මේ මාර්ගෝපදේශ වෙනස් වෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙලා එන අයට නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රෙගුලාසි මාලාවක් නිකුත් කරලා තියෙනවා. ඒක ජූලි 1 ඉඳලා ජූලි 31 වෙනිදා දක්වා බලපෑම් කරන ආකාරයට. එතකොට ලංකාවට එන ශ්‍රී ලාංකිකයෝ, වෙළඳ නාවිකයෝ, නාවික ආරක්ෂකයින්, ද්විත්ව පුරවැසීන්, ඒ වගේම නේවාසික වීසා බලපත්‍ර තියෙන විදේශිකයන්ට අදාළව තමයි මිනිකුත් කිරීම කරලා තියෙන්නේ. එන්නත් කරන්නේ සම්පූර්ණ නොකළ ශ්‍රී ලාංකිකයින් හා ද්විත්ව පුරවැසියන් සියලු දෙනා ලංකාවට ආවට පස්සේ කරන PCR පරීක්ෂණයෙන් පස්සේ නිරෝධායන හෝටලයකට, එමන් නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඊට පස්සේ දින 11 14 අතර කරන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වෙන්නේ නැත්නම් දින 14 අවසානයේ ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හරිනවා. කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වුණොතින් අතරමැදි රෝහලකට ඇතුළත් කරන්න නියමිතයි. පූර්ණ එන්නත්කරණය අවසන් කළ ශ්‍රී ලාංකිකයන් දිස්ත්‍රික් ප්‍රවේශයන් ලංකාවට ආවොතින් පළමු දවසේම PCR පරීක්ෂණයක් කරනවා. ආසාදිතයෙක් නෙවෙයි නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන් නිවෙස් නිරෝධායනයට යොමු කරන්න තීරණය කරනවා. දින 14කට පස්සේ කරන PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙක් නෙවෙයි කියලා තහවුරු වුණොතින් නිවෙස් නිරෝධායනයෙන් ඔවුන් නිදහස් කරනවා. මේ ආදී වශයෙන් තමයි මේ එන්නත්කරණය කරපු සහ නොකරපු ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ, නිරෝධායනය සිද්ධ වෙන්නේ. ඒ වගේම විදේශීය රටක ඉඳලා කෙලින්ම ලංකාවට එන පුද්ගලයෙක් නම් ඔහුව අනිවාර්ය දින 14ක නිරෝධායනයට යොමු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඊට අදාළ නිර්දේශ මේ වන විට නිකුත් වෙලා තියෙනවා. ලබන මාසේ පළවෙනි ඉඳලා 31 දෙනකම් ක්‍රියාත්මක වන ආකාරයට. නමුත් අලුත් කොවිඩ් ප්‍රභේදවල බලපෑමත් එක්ක මේ තත්ත්වය යම් ආකාරයෙන් වෙනස් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊයේ ආසාදිතයෙන් වාර්තා වීමත් එක්ක ලංකාවේ 253,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා ආසාදිතයෙන්. ඒ වගේම කොවිඩ් මරණ 39ක් තහවුරු කරලා තියෙනවා. ඒත් සමග 2,944ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම අපිට සඳහන් කරන්න ඕනේ ලංකාව දැන් එන්නත් කරන ක්‍රියාවලිය ගැන වැඩි විශ්වාසයක් කියලා තියෙනවා. ජනාධිපතිතුමා ජාති අමතන කරපු කතාවෙත් ඒ පිළිබඳව සඳහන් කළා. මෙතෙක් කල් ලංකාවේ පාවිච්චි නොකරන එන්නත් තුනක් ඉදිරියේ ලංකාවට ලැබෙන්න නියමිතයි කියලා කියනවා. ඒ තමයි ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, ඒ වගේම චීනයේ නිෂ්පාදනය කරපු සිනොවැක් එන්නත ඉදිරියේදී ලංකාවට ලැබෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. දැනට කොවිෂීල්ඩ් එන්නත ලංකාවට එන්නේ නැහැ. නමුත් එන්නත් කරණය කරපු 106ක විතර පුද්ගලයන්ට, පුරවැසියන්ට දෙවැනි එන්නත විදිහට ෆයිසර් එන්නත ලබා දීමේ සූදානමක් පිළිබඳවත් ලංකාවේ වාර්තා වෙනවා. දැන් සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නේ. නමුත් පළාත් අතර සංචරණය තහනම් පළාත තුල සංචරණය සඳහා තමයි ලංකාවේ මේ වෙන විට ඉඩ ලබා දීලා තියෙන්නේ.
ඒ සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පවත්වන සම්මන්ත්‍රණයට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. ගිවිගේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරු ගෙන එනට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.
සුබ දවසක්. බොහොම ස්තුතියි මදුරා. අයිබෝන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.